ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශය ඒ මගේ අංක PS CSA 02451 2023 අගෝස්තු මාස 20 දින ගරු මහින්දයාපා බෙවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කථානායකතුමනි 40 අධිභාරය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 අධිභාරය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ 12 වගන්තිය මා වෙත පැවරුණු පළතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වූ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන B 20-23 අගෝස්තු 22 දින මාගේ නිවේදනයෙහි සඳහන් පෙස්සමට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21-1 ව්‍යවස්ථාවට ප්‍රකාරව දේශීය ආදායම් සංශෝධන නැමැති වනත් කැටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන C අද දින එනම් 20-23/8/23 වන දින පස්වරු 3:30 පාර්ලිමේන්තුවේ අංක 2 දන්න කාර්ක සභා කාමරයේදී පැවැතෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා සහකාව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා සහකාව යන සංගම්වල ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යම රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන මත්තුම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවෙනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවති ඇති බලතල අනුව 2023 අගෝස්තු 17 දින ඇති අංක 23:45 අදට 57 දරණ අතිවිශේෂ කැසපත්‍රය හා එහි උපලේඛනයේ පළකිරීමෙන් කළ ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
කරු අධ්‍යාපන මත්තුම.
නියෝජ කථානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු පිළිතියයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කියව යුතු 27-1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකා රුහුණු රජරට යාපනයේ කැලණි සබරගමු නැගෙනහිර විශ්වවිද්‍යාලයන්හි ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයේ තොරතුරු සාක්ෂණ අංශ පීඨීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යරයා විසින් සාධන ලද 2021 අප්‍රේල් 6 දින ඇති 22:74 අදිට 15 දරණ අතිවිශේෂ කැසපත්‍රය පල් කරන ලද නියමයන් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කියව යුතු 27-1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිත ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයේ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 ජූලි 26 දින ඇති අංක 22-13 දරණ අතිවිශේෂ කැසපත්‍රය පල් කර ලද නියමය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කිව යුතු 27-1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 අගෝස්තු 19 දින ඇති 22-63/63 දරණ අතිවිශේෂ කැසපත්‍රය පළ කර ලද නියමය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 133 වගන්තිය සමග කිය යුතු 27-1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිත ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ පරිපූර්ණ මුඛ සෞඛ්‍ය සත්කාර අධ්‍යයන අංශ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 අගෝස්තු 25 දින ඇති අංක 22-94/48 දරණ අතිවිශේෂ කැසපත්‍රයේ පළ කර ලද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා
2021 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සංස්කරණ අමාත්‍යම
2022 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාමාන ඉදිරිපත් කරමින් මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොදමු කලිත යෝජනා කරමි.
ගරු සංචාරක ඉඩම් අමාත්‍යතුමා
2021 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාමාන ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කලිත මම යෝජනා කරමි.
පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමති වැදගත් කාරණාවක් විශේෂයෙන්ම අධිකරණ ශාස්ත්‍රයේ ගැටලුවක් නීති විද්‍යාලයට ප්‍රවේශ වීමේ විභාග ගාස්තු විශේෂයෙන්ම 2023/1/5 2013 49 ගැසට් පත්‍රය මගින් ඉතා විශාල ලෙස ඉහළ දමලා තිබෙනවා. තවශයෙන්ම ගණන් හදලා බැලුවොත් 100 මේක වැඩි කරලා තිබෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව මම ගරු අධිකරණ ඇමතිතුමාගේ අවධානය යොමු කරා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමතියි ප්‍රවේශ විභාග ගාස්තුවත් 150% වැඩි කරලා තිබෙනවා. මේ වගේම ශිෂ්‍යන්ට දරා ගන්නට බැරි ආකාරයට මේ වැඩි කරලා තිබෙනවා කිව්වොත් පළවෙනි වසරේ සිසුන්ට ගෙවන්න තියෙනවා 67,500ක්. සිසුන්ට ගෙවන්න බැරුව මේක වාරික දෙකට කඩලා 40,000 27,500 වශයෙන් වෙන්වෙන් කරලා අර 27,500ක් ගෙවන්නට බැරුව මේක 15,000 12,500ක් හැටියට වෙන්වෙන්ව ගෙවන්නට කටයුතු කරලා තිබෙනවා. ඒ ටිකවත් කරගන්න බැරි ගරු ඇමතිතුමනි, මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා විභාග ගාස්තු රුපියල් 2,500කින් වැඩි කරාම විෂයන් අටටම තවත් රුපියල් 20,000ක් වැඩි වෙනවා. මේ තත්ත්වය තුළ මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගරු අධිකරණ ඇමතිතුමාට කතා කරලා ඇත්ත වශයෙන්ම මේ ගාස්තු වැඩි කරේ කුමන පදනමකින්ද ගාස්තු වැඩි කළ යුතු නම් එය ශිෂ්‍ය හිතකාමීව ඒ දූදරුවන්ට අසහනයක් නොවන ආකාරයට ඒක ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා මැදිහත් වෙලා මේ නීති විද්‍යාලයේ ශිෂ්‍යින්ට ගෙවන්න තියෙන මේ ඇතුල්වීමේ ගාස්තු ලියාපදිංචි ගාස්තු සහ විභාග ගාස්තු මේ වැඩිවීම අත්හිටවලා යම්කිසි සමාලෝචනයක් කරලා දරුවන්ට දරාගත හැකි මුදලක වැඩිවීමක් කරනවද නැද්ද කියන එක ගැන නැවත නැවතත් සාකච්ඡා කරන්න දරුවන් වෙනුවෙන් සාධනීය විසඳුමකට ප්‍රවේශ වෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
කරු එවලි කර්මාන්ත අමාත්‍යතුමා කර්මාන්ත අමාත්‍යතුමා විමල් වීරවංශ මහත්තයා මේ අපි මේ මේ කටයුත්ත අවසන් කළා ඊළඟ ඔබතුමා මේ සඳහන් කරන කාරණේද ගැනද කතා කරන්නේ?
ඉතින් ඔබතුමා මට ගරු නියෝජක කතානායකතුමනි, මීට කලින් නීති විද්‍යාලයේ ගෙනාව ගැසට් නිවේදනයක් ගරු අධිකරණ ඇමතුමා ගෙනාව, ඒක මේ සභාව පරාජයට පත් කරා. සිංහල සහ දෙමළ දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් භාග වලට මුහුණ දීම සඳහා ඉතනින් උත්සාහ කළේ එක්තරා බමුණු කුලයකට පමණක් නීති ශාස්ත්‍රයේ ආධිපත්‍ය පතුරවා ගැනීම. ඒක මේ සභාවේ මන්ත්‍රීවරු අතිමහත් බහුතරයේ විසින් පරාජයට පත් කරා. දැන් මේ අධික ලෙස මිල ගණන්, ඒ කියන්නේ ගාස්තු ඉහළ දැමීම මගින් වෙන්නේ වෙනත් ආකාරයකට. ඒක අපි දන්නවා අම්පාර නැගෙනහිර පළාතේ, එහෙම නැත්නම් අපේ රටේ පර්යන්ත දිස්ත්‍රික්කවල සාමාන්‍ය පවුල්වල දූදරුවෝ ඒ අය ඊට පස්සේ තෝරගන්න එක මගක් තමයි නීති ශාස්ත්‍රය. ඉතින් ඒ වගේ පවුල්වල දරුවන්ට මේ වගේ අධික මිල ගණන් නියම කරාම මේ පාර වැහෙනවා. ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, මම ඉතා ඕනෑකමින් ගරු අපේ ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කරුණාකරලා මීට අදාළ ගැසට් නිවේදනය එක්ක ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් සභාවක් හැටියට තීරණයක් ගන්න. මේක සාධාරණ තත්වයක් ඇති කරන්න. අපි කියන්නේ හැමදාම එකම ගාන තියෙන්න ඕනේ කියලා. සාධාරණ තත්වයක් ඇති කරන්න.
මම හිතන්නේ මේ කාරණා පිළිබඳව අධිකරණ මෙතුමාගේ අවධානය යොමු කරන්න මම කටයුතු කරන්නම්. දෙවෙනි කාරණාව මේ පිළිබඳව මම හිතන්නේ උපදේශකකාරක සභාවේ සාකච්ඡා කළා තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා එතනට ලිඛිතව දැනුවත් කරා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා.
හොඳයි. ඒ ගැන අවධානය යොමු.
2015 වර්ෂය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධනාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ තියයි මම යෝජනා කරමි.
ගරු කම්කරුවා විදේශ රැකියා මාත්‍යතුමා
2021 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
හේසමන්ත්‍රීතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි සමාවෙන්න. මොකද මෙතුමා කියපු කාරණාවේ ගැඹුරටම මම මේ අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට මට තප්පර 10ක් දෙන්න. නියෝජ්‍ය කතානායකතුමනි මම මේක පොඩ්ඩක් අවධානයට යොමු කරන්න ඕනින්ද කියන්නේ, නීති විද්‍යාලයේ රුපියල් 1000ක් එක විෂයක් වෙනුවෙන් තිබිච්ච මුදල අද වෙනකොට රුපියල් 2500ක් වෙලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දරුවෙක් විභාගෙ ලියන්න රුපියල් 65000ක් ගෙවන්න ඕන. අද මම දන්න ළමයි ඉන්නවා, අපේ දුප්පත් අහිංසක ළමයි අවුරුදු 3ක් LLB එක කරලා ඉවර වෙලා උපාධි සමත් වෙලා විභාගෙ ලියා ගන්න සල්ලි නැතුව විශ්වවිද්‍යාලේ හැර යනවා. ඒසක් කරුණා කරලා මේ ගැන අවධානය යොමු කරන්න
කියන කිව්වා. කාර්ක සභා වාර්තා පිළිගැනීම සෞඛ්‍ය පිළිබඳ අධිකාංශික අධ්‍යක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු මයන්ත දිසානායක මහත්මයා
පිළිගන්නේ.
ඒ වෙනුවෙන් ගරු රාජිත ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කළා.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු තිස් අත්තනායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අර අසූචි පෝර නැව
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මහනුවර හේවහැට පාරේ අංක 71 හතර ධර්ම ස්ථානයේ පදිංචි RUM සරත් රාජකරණ මහතාගෙන් ලැබුණු පෙස්සමත්, ගම්පල හොඩියාදෙණිය අංක 102 කිරින්ද ලිපිනේ පදිංචි SAS රංජිත් බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සමත් පිළිගන්නවා.
ගරු වෛද්‍ය උපුල් ගලපති මහත්මයා පැමිණ නැත. පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1. ඔබතුමයි රීති ප්‍රශ්නයක්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අධ්‍යාපන ඇමතිතුමා නැහැ, නමුත් අද පත්තරේ තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිට පඩි වැඩිවීම නැහැ, මධ්‍යම පළාතට චක්‍රලේඛයක්. ගරු අගමැතිතුමාගේ අවධානයට මම යොමු කරනවා. මේ වෙනකොට මාතලේ දිස්ත්‍රික්කයේ විතරක් ගුරුවරු 1000 දෙන්න මම කියලා ඉවර කරනවා. එතකොට ගුරුවරු නැතුව මොන විදිහටද විදුහල්පතිවරු එයාගේ ප්‍රතිඵල වැඩි කරන්නේ? මේක අනීතිකයි. ඒ නිසා මේ පිළිබඳව හොයා බලන්න කියලා මම
ප්‍රශ්නාංකයක.
විපක්ෂය වෙලාවල් ගන්නවා නම් ඒ කතික කතා කරන වෙලාවෙන් විපක්ෂයෙන් ඒ වෙලාව අඩු කරන්නේ නැත්නම් මේක අපිට කල්පනා කර ඉියෙත් මේ වගේ ප්‍රශ්නයක් වුණා අඳු කුමාර දිසානායක ඇමතුමාට. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම යොමු
කරනවා. ගරු ප්‍රශ්නාංකයක ගරු චමින්ද විජේසිරි මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, නිතර නිතර අහන මහ බැංකු බැඳුම් කර ප්‍රශ්නේ අදත් මම අහනවා.
ගරු මුදල් ආර්ථික ස්ථාවරකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක ශ්‍රී ලංකා මහබැංකු චෝදනාවද භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම සිදු කාල සීමාව වන්නේ 2015 පෙබරවාරි සිට 2016 අප්‍රේල් මස දක්වා කාලය වන අතර දැනට ඒ සම්බන්ධව නඩු කිහිපයක්ම විවිධ අධිකරණවල විභාග වෙමින් පවතී. අයන්නේ 2. කරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 අප්‍රේල් මාසේ 27 දින මම මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීලා තියෙනවා එතුමාගේම ප්‍රශ්නකට. 2023 අප්‍රේල් මාසේ 27.
අරණ ගරු කතානායකතුමා, නියෝජ්‍ය කතානායකතුමා,
ඔබතුමාගේ
බොරුවක් කියලා නෑ යන්න හදන්නේ. දැන් මේ 27 ප්‍රශ්නේ මම ගෙනාවා මේක කියයි කියලා. ගරු ඇමතුමා, මම හිතන්නේ කියවීම දන නිසා මම ඔබතුමාට තර්ක කරන්න යන්නේ නෑ. ඔබතුමාට මම සතුටු වෙනවා මේ බාබැංකු වංචාව සිද්ධේජ වර්ෂයේත් මට මතක් කරන්න ලැබීම පිළිබඳව සමහර අමතකලා තිබුණේ. මම අහන්නේ ගරු ඇමතුමා, පළවෙනි මේකේ දෙවිනිය එම වංචාවේ තියෙන ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුව බලපෑම් කවරේද කියන කාරණේ. ඔබතුමා කියන මේ 27, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 27 වෙනිදාගේ මම අහන්නේ එම වංචාවේ තියෙන සිදුවේ තියෙන මූල්‍ය අලාභය කොපමණද කියන. මූල්‍ය අලාභය කියන කාරණේ මම අහන්නේ. මම දැන් අහන්නේ වර්තමාන මේ ආර්ථික අවපාතයේ විඳවැටීමට මේකේ බලපෑම මම හිතන්නේ මේක දෙකක් මුලාලාභය කියන කාරණයට ඔබතුමා දීලා තියෙනවා උත්තරේ කරු එමුතු උත්තරේ දීලා තියෙනවා පපංචෝ සසි සමාගම් විසින් මිලියන 78.69 මහ බැංකු අරමුදලින් වියදම් කරන සේවක අර්ථසාධක අරමුදලින් වියදම් කිරීම මිලියන 6යි මේ කියන්නේ මුලාලාභය කරු එමුතුමා මම අදහන්නේ දැන් මේ මුලාලාභයන් හරහා මේ මගේ මේ අතුරු ප්‍රශ්න නෙමෙයි ගරුදීප කතා නෑ මම මේ කියන්නේ අමුතුවා මේ දීපු බොරු උත්තරේ බොරුයි කියන කාරණේ නිරාකරණය කරගන්න මම උතුම් අපහසුතාවයට පත් කරන්නේ නෑ ගරු අමුතුමා මේ මොකද ඔබතුමා ඒ තරුණ ඇමතිවරයෙක් මේ මේ තව තව ඇමතිකම් ගන්න ඕනි ඒ නිසා මම මේ ඔබතුමාට නිවැරදි කරන්න කියන්නේ ඔබතුමා 27 වෙනිදා දෙන්නේ අහන ප්‍රශ්නේ සහ උත්තරේ වෙන එකක් මං අදහන ප්‍රශ්නේ ඒ 27 වෙනිදා ප්‍රශ්නේ නෙමෙයි මං අදහන එකට ඔබතුමා නිශ්චිතවාදී මොකද මුදල් ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා දැන් මේ ආර්ථික පරිහානියට බිඳවැටීමට මේ තුන් වෙල කන්න බැරි නැති විච් එකට මේ හොරකම බලපෑමක් වෙලා තියෙනවද නැද්ද කියන කාරණේ තමයි කරුණ නියෝජක කතානායකතුමා කිව්වම තේරෙයි මම අහන්නේ ඒක එහෙම බලපෑම
කරුණ නියෝජක කතානායකතුමනි එකක් එතුමාට එතුමා ආණ්ඩුව නියෝජනය කරපු කාලේ මේ ඇතිවෙච්ච මහ බැංකු බැඳුම් කර චෝදනාව සම්බන්ධයෙන් අපිට මතක් කරලා දෙන්න සිදු වුණා ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමල්ලගේ කාලේ එතුමල්ලා ෆුට්නෝට් දාන්න උදව් කරා අපි ඒ කාලේ අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරා ඉතින් ගරු කතානායකතුමනි මම එදා දීපු පිළිතුරම තමයි අදටත් ලබා දෙන්නේ ඒ හින්දා ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මම වාර්තාවක් හදුවා ඇත්තටම පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය වෙත මම ඒක ලබා දෙන්න කටයුතු කරනවා ඔබතුමාලට හොයලා බලන්න පුළුවන් මේ අහන ප්‍රශ්න එකම ප්‍රශ්නේ විවිධ අවස්ථාවන් වලදී විවිධ ආකාරයටම විතරක් අහලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තු මහලේකම්තුමියට ඒ සම්බන්ධයෙන් අපි විසින් සකස් කරපු වාර්තාව ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට මම හිතනවා ඔබතුමිය හොයලා බලුවොත් හොඳයි. මොකද අපිට ගරු නියෝජ්‍ය කතානායකතුමනි හංගන්න දෙයක් නැහැ. මොකද වංචාවක් සිදු වෙලා තියෙනවා නම් රටක ඒ රටක වංචාව සිදු වෙලා නැහැ කියලා අපි කාටවත් හංගන්න ඕනකමක් නැහැ. ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අධිකරණයේ ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊට වඩා මට පිළිතුරක් ලබා දෙන්න බෑ. එතුමා තව ඉදිරියට අනාගතයේදී ඒ සම්බන්ධයෙන් වෙන වෙන විදිහට ප්‍රශ්න අහුවත් මගේ පිළිතුර එකමයි.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්න අහන්න.
අතුරු ප්‍රශ්න අහනවා. දැන් එතුමා මට චෝදනාවක් කරනවා ගිය සැරෙත් ඒක කරා. මේ තියෙන ඔබතුමාට කියවන්න හැන්සාඩ් එකක් මේක දෙන්නම් මේ මේ හන්සාඩ් එක යහපාලන ආණ්ඩුවේ මම කතා කරපු එක මේ හොරකම් සම්බන්ධයි. හොරුන්ට දඬුවම් දෙන්න ඔරු අල්ලන්න කියලා. ඔබතුමාට මතක නම් හිටපු මුදල් ඇමති කරේ කිල්ලාස් වුණා. ඒ අපි යෝජනා කරමු. සමකද ඔබතුමා හිතනවා ඇති ආණ්ඩුව කාලේ ඔබතුමාලා වගේ හිටියයි කියලා. එහෙම හිටියේ නැහැ. ගරු නියෝජ කතානායකතුමා ඔබතුමා හිටියේ නැහැ ඒ 2015. අපි එතකොට ආණ්ඩු පක්ෂය. මේ තියෙන මේ හන්සාඩ් එකේ ඔය නම් මම පිටුවක් කියන්න කියවන චමින්ද කතා කරලා තිනවා. හොරු අල්ලන්න ඔරුන්ට දඬුවම් දෙන්න හොරු හිරේ දාන්නේ. මුදල් ඇමතිවරයෙක් ඉල්ලා අසුනා පොලිස් ශ්‍රේවාර ඇමතිවරයෙක් ඉල්ලා අසුනා තව ඇමතිවරයෙක්ගේ අයවැය පරද්දුවා ජනාධිපතිගේ වෛශේෂයට අපි ඡන්දෙත් ඉල්ලුවා වැඩි කියලා ඔයාලගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මම කියුවේ ඒ කියන්නේ අපි නිවැරදිව හිතේ ගන්න තැන
කරප්‍රසාද නැතුව
නෑ මට චෝදනාවක් කරානේ ගරු නියෝජ කතානායකතුමා
ඒ සාධාරණයේ
දෙන්න ඔබතුමාගේ අභිමතය මම ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා මේ කතානායක වගේ නෙමෙයි නියෝජ කතානායක හරි පිළිගන්නවා සමාජය තුළ. මොකද කතානායක ඒව පිළිගන්නේ නැහැ. මොකද ඔබතුමා මේ වරප්‍රසාද කරනවා නේ.
ඊට වඩා පිළිගන්නන්නේ.
මේ බටර ගානව නෙමෙයි මේ ඇත්ත කතාව කියන්නේ. බටර ගානව නෙමෙයි. ඒ නිසා මට චෝදනාවක් කරා ඔබතුමාට දැනගන්න කියවන්න මේ හන්සාට් එකක් දෙන්නම් මම 2017 මාර්තු 21 වෙනිදා ඔය නම් පිටුවත් ඔබතුමාට කියවන්න චමින්ද ජේසිරි ඒ කාර්යයේ මහ බැංකු හොරුන්ට අල්ලන්න දඬුවම් දෙන්න කිව්වා. දැන් අර නියෝජ කතානායක මගේ අතුරු ප්‍රශ්නේ.
ඔව්.
ඉන්නක ඉන්නක ෆේසින් හැමතුම.
අතුරු ප්‍රශ්නේ අහනවා එතුමා.
කලබල වෙන්න එපා. දැන් මෙතුමා මම අහනවා මම සෞඛ්‍යමතුමා ඔබතුමාට අසතිවිණක් තියෙනවා බේත් එකක් ගන්න. ඔබතුමා අසති ඔබතුමාත් බේත් ගන්න පිටරට ඉන්නේ ඔබතුමාට අසතිවිණක් තියෙනවා බේත් ගන්න කොහෙන් ආවේ?
ගරු මන්තවතුමාගේ පතුරු ප්‍රශ්නේ අහන්න.
මොකක්hari අර බලු රෝගී. මම මේ සෞඛ්‍යමතුගෙන් ප්‍රශ්නේ අහුවේ නැහැ. ඔයාලා ඔයනම් ඉන්ජෙක්ෂන් එකක් ගන්න මං ගන්න මුදල් රාජ්‍යමතු.
හරි ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
ඔයාලගේ ජේෂ්ඨකම පාවිච්චි කරලා
ගරු මන්තවතුමා කාලය ගැන සැලකිලිමත් වෙන්න.
බේත් එක නෑ මේ රෝවල් වල අපේ අහන ප්‍රශ්නේ වාමේදීත් දෙන්න බෑ. ඔයා සෞඛ්‍යමති. ඔයා මුදල් ඇමති නෙමෙයිනි. ඔය නම් ඉල්ල ගන්න ආමඳුර.
ගරු මන්තන ප්‍රශ්නේ.
නේද කතා නැහැ කිව්වා. සෞඛ්‍යමති වාන මැදිහත් වෙන අවශ්‍යතාවයක් නැහැනේ. එයා මුදල් ඇමති නෙමෙයිනි.
නෑ නෑ එහෙම එකක් උන්නේ නැහැ නේද? ඔබතුමාට අවස්ථාව දීලා තින්නේ ඔබතුමා
කියනවා.
නෑ ඔබතුමා
ආයෙන්නකො. ආ දෙන්න මෙයාට මයික් එක දෙන්න. දෙන්න සෞඛ්‍යමතිට මයික් එක. ආ
ගරු මන්තන.
මෙතුමාලා දන්නා මේ කාලය සම්බන්ධව ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ.
ඒක හරි.
මේකේ ප්‍රශ්න ස්ටෑන්ඩින් ඕඩර්ස් වලුත් ප්‍රශ්න තුනක් තිබ්බා. ඒක දැන් දෙක කරලා තියෙනවා. මේ ප්‍රශ්න අහන මේ කතා පවත්වන්න නෙමෙයි මේ 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 කාලය වෙන් කරලා
තියෙන්නේ.
විපක්ෂ නායකතුමා දන්නා හොඳ කාරණා.
ගරුවන්ට අමතන ප්‍රශ්න.
මෙතුමාගේ මොලේ බලන්න ඕනේ. දැන්
ඇමතිවරුන්ට සෝදනාවක් කිව්වා. නැත්තම් මම මේක ඉවර කරගන්නවා.
වැරද්දක් කිව්වම ඒක හායි කියලා අපි පිළිගන්න ඕනේ.
ඔබතුමා ප්‍රශ්න අහනවා
නෙමෙයි අපි.
ඔබතුමා ප්‍රශ්න අහනවාද?
අහන්නේ යන්නේ. මං
අහන්නේ මේ
ඇමතිතුමාගේ මොලේ හොඳ නැති කියලා.
මම අහන්න ප්‍රශ්න.
යා බාලවේද කියලා
හරි ඔබතුමා ප්‍රශ්න අහන්න ඇති බව මට පේන්නේ ප්‍රශ්නාංක දෙක දරු නීතිච්ච වසන්තයාපා බණ්ඩාර මැතිතුමා නෑ මේතුමා ප්‍රශ්න අහන්න නැත්නම් ඉතින් මේ නිකන් කාලේ නාස්ති කරන් දෙන්න බෑ හරි ඔබතුමා ප්‍රශ්න අහන්න ගරු චමින්ද විජේසිරි
මැතිතුමා
හරි
අහන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා දැන් මම මේ ප්‍රශ්නේ ඔබතුමාට නැවත කියවන්න කියනවා
පීරිසිංහ මහත්මයා
මහා බැංකු බැඳුම් කර වංචාව සිදු කර කාලවකවානුවන් කවරේද නියෝජ්‍ය කතානායකතුමනි අපේ මහලේකම්තුමියත් ඔබතුමාත් ඉන්න ඉඳ අහන්නේ එකම ප්‍රශ්නේ හතර වතාවක් මේ පාර්ලිමේන්තුවේ අහලා තියෙනවා මේකට උදව් කරන්නේ මේ හැන්ඩ්සාට් එකේ ඉන්නේ නිලධාරියෙක් අධිකාරියෙක් කියලා මේ එකම ප්‍රශ්නේ හතර වතාවක් අහලා තියෙනවා ඒව පුළුවන් ද අහන්න
ඒක නේ හොයලා බලන්න අංගරමන්ත චමින්ද විජේසිරි මහත්මයා
අපේ කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ සියලු නිලධාරීන් මේ ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා නැහැ ඉල්ලන ඕන දෙයක් දෙන්න බැඳිලා ඉන්න එක ඔබතුමා දන්නවා මේ බ්ලාබාල මන්ත්‍රීතුමා කාගේ කේලම් අහලා නිකන් කඩේ යන්න එපා එසා අපි
ගරුවන්තුමා
ඔබ සාඩ් එකේ හරි කාගෙන් හරි අපි කියන දේක් අපට දෙන්න ඕන එතකොට අපට දෙන කට්ටිය අපට හිතාර්ශී කියලා හිතනවා ඒක මම මෝඩකමක් අමනකමක් බුද්ධියේ තියෙන බාලකම
මගේ ප්‍රශ්නේ ඔබතුමා ප්‍රශ්නේ
අහන්නේ ඔබතුමාගේ
ඔව් අහන ප්‍රශ්නේ
දැන් මම අහන ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මේක නඩු පිළිබඳව ප්‍රශ්නයක්ද කියලා මට තේරුම් කරද්දී මට තේරෙන්නේ නැහැ මහා බැංකු බැඳුම් කර වංචාව සිදු කරන ලද කාලවකවානුව කවරේද?
ගරු මන්ත්‍රීවරයා ඔබතුමා අතුරු ප්‍රශ්න
අහනවා. එතකොට මම අහන්නේ මේ නඩු කටයුත්තකට මේක සම්බන්ධයි කියලා එමුතුමා බැහැර වෙනවා. ඉතින් 2015 සිද්ධ වෙච්ච
මේ දිනය
නඩුවට කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මහා බැංකු බැඳුම් කර සිද්ධියට අදාළ අහපු හැම ප්‍රශ්නයකටම අපි උත්තර දීලා තියෙනවා. කවුරු හරි උත්සාහ කරනවා නම් මේ තමන්ගේ දැනුම මේ හොරකම සම්බන්ධයෙන් පමණක්ම භාවිතා කරන්න ඒක ඒ අදාළ මන්ත්‍රීතුමාට තියෙන අයිතියක්. ඒ අයිතිය නැති කරන්න මම සූදානම් නැහැ. හැබැයි කරු කතානායකතුමනේ ඒ කාලේ මේ සභාව ඇතුලේ කතා වුණා අර්ජුන ඇලෝෂියස් මහතාගෙන් ලක්ෂ 30ක දීමනා පවා ගත්ත අය පිළිබඳව කතා කරා. ඒ හින්දා මම හිතන්නේ ගොඩක් වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න උත්සාහ කරොත් අවසානයේ මේ තර්කය ගොඩනගන්න හදන තර්කය වෙන පැත්තකට යොමු වෙනවා. මම එතෙන්ට ගිරියන්න කැමති නෑ කරු කතානායකතුමනි. ඒ හින්දා ඔබතුමා මේ සභාවට තරුණාකල පූර්වාදර්ශයක් දෙන්න මම මේ සම්බන්ධයෙන් මහලේකම්තුමිය දැනුවත් කරනවා. මට ප්‍රශ්නයක් නෑ. තව ප්‍රශ්න 100ක් මේ සම්බන්ධයෙන් අහුවත් අපි උත්තර ලබා දෙනවා. නමුත් අපිට තීන්දුව කරන්න වෙනවා එකම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවේ කාලය වැය කරනවද නැද්ද කියන කාරණේ. ඒක ඔබතුමායි කතානායකතුමයි මහලේකම්තුමයි තීන්දුවක් ගන්න. හැබැයි කරු කතානායකතුමනි මේ ආකාරයට පූර්වාදර්ශයක් දුන්නොත් මේ පාර්ලිමේන්තුව තුළ එකම ප්‍රශ්නයක් අවුරුදු 5ක කාල පරිච්ඡේදය තුළම හයි කරු කතානායකතුමනි. එහෙනම් අහපු හැම ප්‍රශ්නෙටම මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අපි පිළිතුරු ලබා දීලා තියෙනවා.
හරි බොහොම ස්තුතියි. මම ගැන හොයලා බලන්නම් කරුවන්ත.
ඔත්තුමාරි මහා බැංකු බැඳුම් කර වංචාව සිදු කාලයේ කවරේද කියන එක නඩු කටයුත්තකට බාධාවක් වෙන්නේ කෙසේද කියලා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
කතානායකතුමනි මෙතුමා මේ අහලා තියෙන කාරණයටත් මීට පෙර පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ හින්දා කරු කතානායකතුමනි මම මගේ කාලය මේ වගේ අනවශ්‍ය කටයුතු වලට බය කරන්න සූදානම් නැහැ. හැබැයි අවශ්‍ය ඕනෑම පිළිතුරක් ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. නමුත් මේ එකම දේ සම්බන්ධයෙන් අහන්න උත්සාහ කරනවා නම් එතුමා හිතන් ඉන්නවා නම් එතුමා වගේ අනික් අයත් නෝඩයි කියලා ඒකට අපි අහුවෙන්න සූදානම්
නැහැ. ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
අන්නේ දැන් මහලේකම්තුමියා හරි ලේකම්තුමා හරි මේ ආණ්ඩුවට සිතාශී කටයුතු කරොත් ඊළඟ ආණ්ඩුවක් එනවා මතක තියාගන්න. ඉතින් පාර්ලිමේ මම තරජනයක් කරනවා නෙවෙයි.
මේක ලේකම්තුමියට තර්ජනය කරන ආණ්ඩුවක් වෙන ආණ්ඩුව කරනවායි කියලා. මේක ඔබතුමා පාලනය කරන නැත්නම් මේක විහිළුවක් වෙන අපිට අපේ මන්ත්‍රීවරුත් ඔය විදිහටම හැසිරෙන්න ගනී.
කරු මන්ත්‍රීමා මේ ඒ බලපෑම කිරීම සීලාචාර විදියට
නිලධාරීන් මේ ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ කියලා කිව්වොත් මම කියනවා ඕනි දෙයක් වෙන්න සූදානම්.
හරි ඔබතුමාගේ ප්‍රශ්නේ අහන ගරු මන්තුමා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අමතුතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ එම වංචාව හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථික සිදුව බලපෑම් කවරේද යන්න ඔබතුමා මේ සභාවට දන්නේ නැන්නේද? මෙයත්
නඩුකට උත්තර බලපානේ කෙසේද කියන කාරණේ මට පෙන්වා දෙ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතනවා ඔබතුමාට මේ කාරණේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. 2023 අප්‍රේල් මාසේ 27 වෙනිදා මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං එතුමාට මතක් කරලා දෙන්නම්, 2023 අප්‍රේල් 27 අහලා තියෙනවා ප්‍රශ්නේ, පිළිතුරු ලබා දීලා තියෙනවා. 2023 ජූනි මාසේ 8 වෙනිදා අහලා තියෙනවා ප්‍රශ්නේ, පිළිතුරු ලබා දීලා තියෙනවා. 2023 අගෝස්තු මාසේ 8 වෙනිදා අහලා තියෙනවා, පිළිතුරු ලබා දීලා තියෙනවා. අද මේ ප්‍රශ්නේ අහනවා, පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධයෙන්ම 2023 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. එහෙනම් එදාට පිළිතුරු ලබා දෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව ගරු කතානායකතුමනි, අපි අමාත්‍යාංශයක් හැටියට තීන්දුව කරනවා. මොකද හතර වතාවක් එකම ප්‍රශ්නෙට කොහෙන් ප්‍රශ්න ඇහුවත් පිළිතුරු ලබා දීම අපි සිදු කරලා තියෙනවා.
හොඳයි බොහොම සිදී. ප්‍රශ්න අංක 2 කරවන්තුමා කියන්න.
ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග අනුව ඔබතුමාට ඒ උත්තරේට අවස්ථාව දෙන්න බෑ. ඔබතුමා ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න න්‍යාය පත්‍රය අනුව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා, ඒකට උත්තරයක් දෙන්න ඕන. ඒ නිසා න්‍යාය පත්‍රය අනුව ඔබතුමා කටයුතු කරන්න.
ප්‍රශ්න අංක 2 වරු නිසා නීතිඥ වසන්තයාපා බණ්ඩාරමත්ත වනජීව වන සංරක්ෂණ අමාත්‍යමනි.
ප්‍රශ්නේ අහනවා නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නේ අහනවා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ හා වඳවියාමේ තර්ජනයට ලක් වී ඇති ශාක හා සත්ත්ව ජාන කොටස් නීති විරෝධී ලෙස විදේශ රටවලට රැගෙන යාමේ යෙදෙන විදේශිකයන් සිටින බව දන්නේද? ඔව්. අත්අඩංගුවට ගැනීමෙන් පසු නියම කරනු ලබන දඩමුදල ගෙවා ඔවුන්ට පහසුවෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවස්ථාව ලැබී තිබේද? ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය අධිකරණය මගින් සිදු කරනු ලබන නියමයන් අනුව කටයුතු කරනු ලැබේ. තුන්වෙනි ප්‍රශ්නය, ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ එම කටයුත්තේ යෙදී තිබෙන අවස්ථාවන් වාර්තා වී තිබේද? එවැනි අවස්ථාවන් වාර්තා වී නොමැත. හතරවෙනි ප්‍රශ්නය, එම කටයුත්තේ යෙදී සිටින සංවාදානාත්මක පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කර තිබේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නේද? මෙරට ඇති ශාක සහ සත්ව විශේෂ සම්බන්ධව නීති විරෝධී වෙළඳාමට හා අපනයනයට සම්බන්ධ සංවිධානාත්මක පුද්ගලයින් හෝ කණ්ඩායම් සිටීද යන්න ආරක්ෂක අංශ ඇතුළු අනෙක් පාර්ශ්වීය රාජ්‍ය ආයතනයන් හා ඒකාබද්ධව නිරන්තර අවධානයෙන් සිටින අතර මෙතෙක් එවැනි සංවිධානාත්මක පුද්ගලයින් හෝ කණ්ඩායම් අනාවරණය වී නැත. ආ1, මෙවැනි කටයුතු මැඩ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් වනජීවි නිලධාරීන් සංඛ්‍යාවක් සිටින්නේද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයේ වනජීවි නිලධාරීන් සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයේ වනජීවි නිලධාරීන් සඳහා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතී. එම පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතුනද දෙපාර්තමේන්තු රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. ඊළඟ ප්‍රශ්නය එතුමගේ, නොයසේනම් නිලධාරීන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට ක්‍රමවේදයක් තිබේද? අංක අමාත්‍ය ඇලයිරක් 23, ඇලයිරක් 11.72, ඇලයිරක් 60.5, ඇලයිරක් 0.12 වී හා 20.23.7.11 දී නැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු වලින් පහත සඳහන් තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා සමාලෝචන කමිටුව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අඩවි ආරක්ෂක තනතුරු 20ක්ද වනසත්ත්ව නියාමක තනතුරු 12ක් සඳහාද සීමිත පදනමකින් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. 3, ශ්‍රී ලංකාවේ වනාන්තරවල සංචාරය කරන ලබන විදේශිකයින්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබේද? ඔව්. එසේනම් මෙම වැඩපිළිවෙල කවරේද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නේද? ඔව්. උද්‍යානවල පිවිසුම් වල තහනම් ක්‍රියා, තහනම් නොවන ක්‍රියා පිළිබඳව දැනුවත් පුවරු සවිකර ඇත. නොමිලේ අත්පත්‍රිකා ලබා දීමද සිදු කරනු ලැබේ. සෆාරි ජීප් රථ රියදුරන් සඳහාද මාර්ගෝපදේශක පුහුණුව හා උද්‍යාන නීති රීති පිළිබඳව වසරක් පාසා පුහුණුවක් ලබා දීම සිදු කරගෙන යනු ලැබේ. සංචාරය කරනු ලබන විදේශීය සහ දේශීය කණ්ඩායම් සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් යොදවා ඇත.
මොවුන් විසින් සංචාරකයින් හට වනජීවි විෂය පිළිබඳව සහ සතුන්ගේ චර්යා රටා ආදීන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලබන අතර උද්‍යානය තුළ පිළිපැදිය යුතු නීති රීති රෙගුලාසි අවදා ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. තවද සංචාරකයන් විසින් යම් නීති විරෝධී කටයුත්තක් සිදු කරන්නේද යන්න දැඩි අවධානයකින් සිටින ලෙසද ඒ පිළිබඳව උද්‍යාන මූලස්ථානයට වහාම දන්වන ලෙසද මාර්ගෝපදේශකයින් හට දන්වා ඇත. මීට අමතරව සංචාරකයින් හට වාහනවලින් පිටතට පැමිණීම නියමිත ස්ථානවලදී පමණක් අවසර ලබා දෙන අතර එය නියමිත නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලැබේ. උද්‍යාන තුලදී සතුන්හට ආහාර ලබා දීම සපුරා තහනම් කර ඇති අතර ඒ උල්ලංඝනය කරන අය සඳහා අවස්ථානෝචිතව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ. දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘතව ඇති ජාතික උද්‍යානවල වාහන ගමන් කළ හැකි උපරිම වේග සීමාවන් පනවා ඇත. කිලෝමීටර් 8 කිලෝමීටර් 20යි. පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා පමණක් සංචාරය කිරීමට වාහනවලට අවසර ඇති අතර එම කාල සීමාව ඉක්මවා දෙන්න නිරීක්ෂණය කර එම නීති උල්ලංඝනය කරන්නන් සඳහා පහත ක්‍රියාමාර්ග ගනු ලැබේ. දේශීය කරන්නන් සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබේ. දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා වාහන ආරක්ෂිතව ගාල් කළ හැකි රතගාල් සංචාරක මධ්‍යස්ථාන වැසිකිලි කැසිකිලි පහසුකම් හා සමහර ජාතික උද්‍යානයන්හි ආපන ශාලා වැනි සංචාරක පහසුකම්ද සපයා ඇත. සංචාරකයන් හට පහසුවෙන් උද්‍යාන තුළ ගමන් කිරීමට හැකිවන අයුරින් උද්‍යානයේ ගමන් කළ හැකි මාර්ග නැරඹිය හැකි ස්ථාන පිළිබඳව විවරණ පුවරු ගමන් මාර්ග පිළිබඳ පුවරු සවිකර ඇත. නොයසේ නම් මේ මන්ද අදාල් නොවේ.
නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ඇත්තරම මේ වඳවීගෙන එන සත්තු පිටරටවල්වලට ලංකාවෙන් වංචනිකව ගෙන යාම පිළිබඳ කාරණාව ඉතාම ගැඹුරු කාරණාවක් බව මම පිළිගන්නවා. මොකද සමහර වෙලාවට බීකරයක් තුළ හෝ වෙනත් යමක් තුළ සංගවාගෙන මේ ජාන කොටස් රැගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා පහුගිය දවසේ මුතුරාජා ඇතා තායිලන්තයට ගෙන ගියා ඒ බීකරයක දාගෙන නෙමෙයි. එතන මුතුරාජා ඇතා තායිලන්තයට ගෙනියනකොට ඇතර ඒක අපි දෛවී මන්දන ඛේදවාචකයක්. මොකද අපට පරිත්‍යාග කරපු මුතුරාජා ඇතා එක පැත්තකින් මේ ගෙන යාම හරහා තායිලන්තයේ අපේ රටේ සංචාර කර්මාන්තය මේ හරහා උපක්‍රමිකව කඩා දැමීමේ ව්‍යායාමයක් මෙතන තියෙනවා වෙන්න පුළුවන්. මොකද හේතුව අද මේ මුතුරාජා ඇතා බලන්න තායිලන්තයට සංචාරක යන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මොකද අපේ රටේදී මේ ඉල් ට්‍රීට් කරලා ඉවර වෙලා මේ සත්තුන්ව හැරස්මන්ට් වලට ලක් කරනවා කියලා චෝදනාවක් තියෙනවා. නමුත් ඇතා කියන සතා අගරෝ නියෝජ්‍ය කතානායකතුමනි, අපේ සංස්කෘතියේ එක පැත්තක උරුමයක්. එහෙම නැත්නම් දළදා පෙරහැර පවත්වනකොට විශේෂයෙන්ම අපිට මේ ඇත් සම්පත අවශ්‍යයි. ඒ ඊයේ දවසේ ගන් නියෝජ්‍ය කතානායකතුමනි
අලි
කලබලයක් වුණා දළදා පෙරහැරේ. මොකද හේතුව එතකොට මම අහන්නේ දැන් මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් අහන්නේ. මේ සභාවේදී සමහර ප්‍රශ්න අහනකොට ඔබතුමා දන්නවා කොයි තරම් කාලය වෙනස්
වෙනවද
කියලා. ඒකට විනාඩියක්වත් දෙන්නේ නැත්නම් මේ කරුණ සාකච්ඡා කරන්න.
මහනුවර
මිනිසුන්ගේ ප්‍රධාන අයිතියක් තමයි මේ දළදා පෙරහැර කියන එක, රටේ අයිතියක්. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ මේ අලි සම්පත රැකගැනීම සඳහා ශීලා අලියතුන් 100යි ඉන්නේ. එතකොට දළදා පෙරහැර පවත්වා කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, වනජීවි අමාත්‍යාංශයෙන් අපි අහන්නේ අලි සම්පත වෙනුවෙන්
අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග යටතේ 35 පැයක අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ තාම දෙවෙනි ප්‍රශ්නය යන්නේ, මේ පැහැදිලි කිරීම වෙනම කරන්න වැඩපිළිවෙලක් හදාගන්න.
ගරු මන්ත්‍රීවරු ඔබතුමා ප්‍රශ්න අහන්න, ඉතාමත් කෙටියෙන් අහන්න.
ඉතාම කෙටියෙන් අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඩෝන් යන්න දෙයක් නෑ සංවිධායකතුමා.
ගරු මන්ත්‍රීවරු තවත් අවස්ථාවක් දෙන්න ඔබතුමා මේ වෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මම අහන්නේ නියෝජ්‍ය කතානායකතුමනි,
මම කියන්නේ මට ඩෝ යන්නේ නැහැ. ඩෝ යන අය දැනගන්න ඕනේ මේක ස්ථාවර නියෝග හොතට කියවලා එන්න. නැත්නම් මෙතුමයි මමයි බැනුම් අහන පක්ෂ දෙකෙම මන්ත්‍රීවරුන්ගේ ඔබතුමාලා බොරුවට කියවන උදේ පාන්දර ඇවිල්ලා මාධ්‍යර කතා කරන්නේ. කරුණා කරලා ඔබතුමාලා ස්ථාවර නියෝගකට අවධානය යොමු කරන්න.
ඒ ගැන අවධානය යොමු කරන්න ගරු මන්තුමා.
කතානායකතුමා මේ සංස්කෘතිය පිළිබඳ වටිනාකම් පිළිබඳව වගයි වගක් නැති අයට මෙහෙම ඩෝන් යන්න පුළුවන්. නමුත්
ගරු මන්තුමා දලදා පෙරහැර ඊළඟ එකට යනවා.
ඒ දලදා පෙරහැරේ අලිසිය ඉන්න යන්න.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න ඔබතුමා ප්‍රශ්න යන්නේ කතා පවත්වනවා. ගරු ඇමතුමේට කියන අදහසක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුතුරාජාතා සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න වැලකට මම පාර්ලිමේන්තුවේ උත්තර සැපයනු උත්තර සැපෙව දැන් සති දෙකකට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේනිකව තියෙන දුර්ලභ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක සහ සත්ත්ව කොටස් සම්බන්ධයෙන් එතුමාට අවශ්‍ය නම් මුතුරාජාතා ගැන මම මේ පාර්ලිමේන්තුවේ දීර්ඝව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්නකට උත්තර දීලා තියෙනවා ඒ නිසා මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්ති
නැහැ රෝහණ බණ්ඩාර මහත්මයා මොකද පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු ඇමතුමිය චූට්ටක් ඔබතුමියකින් මේ අනේ මේ දවස්වල අනුරාධපුර
දිස්ත්‍රික්කයේ ඔක පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයිනේ
පොඩක් ඇමතුමිය මේ සම්බන්ධ කරගන්න ඕනේ මේ සම්බන්ධව
නෑ
ගරු ඇමතුමිය
ඒකට ඇමතුමියගේ එකඟතාවයක් නෑ ඔව් තුන්වෙනි ප්‍රශ්නේ ගරු ගයන්ත කරුණාතිලක මහත්මයා අනව කතානක ඔබතුමා කතා පවත්වන්න මේක වෙලාව නෙමෙයි ප්‍රශ්න අහන වෙලාව අවස්ථාව දෙන්න බෑ හතරෙන් පස්සේ උත්තර දෙන්න මුදල් රාජ්‍ය
කතානායකතුමනි අයන් එක ආනයනික මත්පතුර ඇසුරුම් වල ඇති මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් ආයතනය මගින් නිකුත් කරන ස්ටිකරේ ඇතුළත් ආරක්ෂක ක්‍රමවේද කවරේද මෙම ස්ටිකර ආකාර තුනක ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් අන්තර්ගතය එනම් එක විවෘත ආරක්ෂිත ක්‍රමවේදය මෙම ස්ටිකරේ මතුපිටින් ප්‍රායෝගිකව නිරීක්ෂණය කළ හැක දෙක ආවෘත ආරක්ෂිත ක්‍රමවේදය හඳුනා ගැනීම මේ මුදුකාංග ඇප් මගින් සහිතය තුන ඕහාරික ආරක්ෂිත ක්‍රමවේදය අදාළ තාක්ෂණික හඳුනා ගැනීම තහවුරුව සඳහා යොදා ගන්නා ක්‍රම දෙක එම ආරක්ෂක ක්‍රමවේද ඇතුළත් කිරීමට හේතු කවරේද නීත්‍යානුකූල නොවන මත්පැන් වැළඳපොළට
ගරු
කතා නියෝජ්‍ය කතානායකතුමනි ස්ථාවර නියෝග අනුව පැහැදිලිව මන්ත්‍රීවරුන්ට දෙවෙනි ප්‍රශ්නයක අයිතියක් තියෙනවා ඒ අයිතිය උල්ලංඝනය කරන්න එපා ඔබතුමා
ඒක දෙන්න
තේරම කපයි
එතුමාට අවස්ථාව දෙන්නම් මේකට උත්තර දීලා ඉවරනට පස්සේ නෑ ඔබතුමාට අවස්ථාව දෙන්නම් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නාට පස්සේ
දෙවන පිළිතුර මෙම ආරක්ෂක ක්‍රමවේදී
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා නවක මන්ත්‍රීවරයෙක්
උත්තර දෙනවා එතුමාට දෙවෙනි අවස්ථාව දෙන්න
දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර මෙම ආරක්ෂක ක්‍රමයට හේතු කවරේද
මුදල් රාජ්‍ය ඇමතුමා
මත්පැන් වෙළඳපොළ පැමිණීම වැළැක්වීමටත් මත්පැන් නිෂ්පාදන විකිණීම හරහා රජයට ලැබිය යුතු ආදායම තහවුරු කර ගැනීමටත් මෙම ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දී ඇත. එසේම බදු හෝ තීරුබදු නොගෙවර ලද නීත්‍යානුකූල නොවන මත්පැන් හා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ව්‍යාජ මත්පැන් භාවිතය වැළැක්වීමටද මෙම ආරක්ෂිත ක්‍රමවේද ස්ථාපිත කිරීමට හේතු විය. මෙම ආරක්ෂිත ස්ටිකරේ හඳුන්වා දුන් පසු 2021 වර්ෂයේදී සුරාබදු ආදායම් පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19ක වර්ධනයක් වාර්තා කරන ලදී. තුන්වෙනි ප්‍රශ්නේ එහි එම ආරක්ෂක ක්‍රමවේද අඩංගු බවට ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයකින් සහතික කර තිබේද? ජාත්‍යන්තර ප්‍රමිති ආයතන මගින් සහතික කර තිබේ. හතර එසේ නම් මේ ඉදිරිපත් කරන්නේද ආරක්ෂිත ස්ටිකර සපයන්නාට පහත සහතික තිබිය යුතුය. ISO 9001 හෝ ඊට සමාන සහතිකය. ආරක්ෂක මුද්‍රණ ක්‍රියාවලිය සඳහා ISO 14298. තොරතුරු ආරක්ෂාව සඳහා ISO 27001. ආයන්න 1. විශේෂ DNA අඩංගු තීන්ත වර්ග භාවිතයෙන් මුද්‍රණයට යෝජිත ආරක්ෂක කේතවල සහ එම තීන්තවල අඩංගු ආරක්ෂක ක්‍රමවේද වෙන්වෙන් වශයෙන් කවරේද? මෙම ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම එම ආරක්ෂිත ක්‍රමවේදයන් පවත්වා ගැනීමට ප්‍රායෝගික ගැටලු ඇති කිරීමට හේතු විය හැකිය. දෙක, එම කේත මුද්‍රණය කරනු ලබන පද්ධතිය ඇති ආරක්ෂක ක්‍රමවේද කවරේද? ඉහත පිළිතුර අදාළ වේ. තුන, සැපයීමට එකඟ වී ඇති ආරක්ෂක ක්‍රමවේද එලෙස මුද්‍රණය කරන කේත සහ තීන්තවල අඩංගු බව තහවුරු කරන ලේඛනයක් තිබේද? මීට අදාළ ලේඛන පවතී. ඈ යන්න එක ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මුද්‍රිත ස්ටිකර් 1000ක් එක්සත් ජනපද ඩොලර් 5.99 සැපයීම සඳහා ඉහත ආයතනයට නිකුත් කළ ටෙන්ඩරය මත එම මිලටම ඩිජිටල් කේතයක් මිලදී ගැනීම අනුමත කරන්නේ කළ පදනම කවරේද? ආරක්ෂිත ස්ටිකර් ක්‍රමය පවත්වාගෙන යාමේදී මත්පැන් නිෂ්පාදකයන් විසින් එහා සම්බන්ධ ඉදිරිපත් කළ ප්‍රායෝගික ගැටලු සම්බන්ධ සාකච්ඡා කර විසඳුම් සෙවීමට කටයුතු කළ අතර එහිදී නිෂ්පාදන ආයතනවල භාවිත කරන තාක්ෂණික යාන්ත්‍රණයට ගැලපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කරන ලදී. එහිදී නව තාක්ෂණයට අනුගත වෙමින් මුද්‍රිත සාමාන්‍ය ස්ටිකර් සමග ඩිජිටල් ස්ටිකර් භාවිතයටද අවසර දී ඇති අතර අදාළ ආයතනය මගින් තාක්ෂණික සහාය උපකරණ හා අවශ්‍ය සේවකයන් සැපයීම සිදු කර ඇත. දෙක, එය අනුමත කළ නිලධාරීන් කවුරුන්ද? මේ සඳහා අදාළ අනුමැතිය අමාත්‍ය බඩල පත්‍රිකා අංක 21/335/304/031 සහ 2021/2/22 දින ඇති අමාත්‍ය මණ්ඩල සටහනට අදාළව අංක 21/335/304/031 සහ 2021/3/1 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් ලබා දී තිබේ. ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නේද? දැනට භාවිතා කරන ආරක්ෂිත ක්‍රමවේදයන්හි වර්තමාන ප්‍රායෝගික භාවිතය හා සාකච්ඡාවට ලක්විය යුතු වෙනත් කරුණු සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන අතර එම විමර්ශනයේ පසු හඳුනාගත් ලබන කරුණු සම්බන්ධ අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවල දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. ඈ යන්න නොයසේ නම් මන්ද පැන නොනගි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් අපි කවුරුත් පිළිගන්නවා, මේ ගරු සභාව පිළිගන්නවා, මේ ආරක්ෂිත ස්ටිකර් වුමනයි, ඒ වෙනුවෙන් අපි සියලු දෙනා පෙනී ඉන්නවා. මේ ආරක්ෂිත ස්ටිකර් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඉඳන්ම මම මේ විරෝධය පළ කරා. මේක මුද්‍රණය කරපු ක්‍රමවේදය දුන්නු දූෂිත ක්‍රියාවලිය, දුන්නු දූෂිත සමාගම. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් මතක ඇති. දැන් ඔබතුමා මේ වෙනකොට මම දැනගන්න කැමති පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවද කියලා. රට පුරා 100කට වඩා තැවෑරුම් වල හොර ස්ටිකර් එක මුද්‍රණය කරපු මත්වතුර බෝතල් අහුවෙලා තියෙනවා. මම දිස්ත්‍රික්ක වශයෙන් ගියොත් යාපනය, නුවරඑළිය, ගාල්ල, රත්නපුරේ ගත්තොත් රත්නපුරේ යුනයිටඩ් වයින් ස්ටෝස් එකේ අහුවෙලා තියෙනවා, කහවත්තේ මොරගහ යට වයින් ස්ටෝස් එකේ අහුවෙලා තියෙනවා, වයින් සිටි රත්නපුරේ ඇතුළු 100කට වැඩි ප්‍රදේශයක අහුවෙලා තියෙනවා හොර ස්ටිකර් සහිත. ඒ කියන්නේ හොර සල්ලි වගේ. මේක සමත කරන්න බෑ. ඔබතුමා දන්නවා සමත කරන්න බෑ. එතකොට මේ ස්ටිකර් බෙදී හැරිලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ කොච්චිකඩේ දකුණු පල්ලංසේන දොළරෝසා මාවතේ 52/15 කියන නිවසෙන්. ඔන්න තැනත් කිව්වා. එතකොට මේ නිවස අයිති කාටද කියලා ඔබතුමා හොයන්න ඕනේ. එතකොට ඒ වගේම මේ හා සමානම සිද්ධියක් පාසි කුඩාවල සුමිත් කියන සුරාපතු නිලධාරියා පරීක්ෂණය කරන්න යනකොට ඔව් මං කියන්නම්. ඔබතුමා ඉල්ලනවා නම් ගරු එස්.බී. සන්න කියනවා මං කියන්නම්. එතකොට සුමිත් කියන නිලධාරියා සහකාර බදු කොමසාරිස්වරයෙක්, සහකාර සුරාබදු කොමසාරිස්වරයෙක් සුමිත් කියන නිලධාරිය යනකොට ඔහුට දුරකථන ඇමතුමක් දුවිලා ඔහුව හරවලා ගෙන්න ගන්නවා. ගෙන්න ගන්නේ කවුද? අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආදායම් කපිල කුමාරසිංහ මහත්තයා. එතන මේ කපිල කුමාරසිංහ මහත්තයත් එක්ක 2004 නඩුවක අල්ලස් දූෂණ කොමිසමේ නඩුවක චෝදනාව ලබනෝ අල්පොන්සු රසල් ලැම්බට් කියන නිලධාරියා. එතකොට අල්පොන්සු රසල් ලැම්බට් කියන නිලධාරියා දැනට සුරාබදු අධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඔහුගේ නිවසේ දුරකථන අංකය, ඔහුගේ නිවසේ ලිපිණය තමයි අර මං කලින් කියපු ලිපිණය. දැන් කාගෙද කියලා හුවනේ එස්.බී. සන්න කියතුවා. අන්න අයිති ඔන්න පෙන්නුව අවස්ථා සම්බන්ධය, ඔන්න පෙන්නුව අතීත වර්තමාන ගැළපීම්. දැන් මේ ටිකත් එක්ක මම ඔබතුමාට කියන, ඔබතුමා කීර්තිමත් ආර්ථික විශේෂඥයෙක්. මේ පහුගිය කාලේ අසූචි ගොඩකට ඔබතුමා මල් වට්ටියක් කියලා කරගහගෙන යන්න එපා. මේකේ තියෙන කිඩාරම් මල්. ඒ නිසා ඔබතුමා මේ ගැටයට අහු වෙන්න එපා. ඔබතුමා මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරනවද නැද්ද? එච්චරම මට දැනගන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඉස්ලාම ස්තුතිවන්ත වෙන එතුමා මේ සම්බන්ධ දක්වන උනන්දුවට. අපිත් මේ හා සමාන උනන්දුවක් දක්වනවා. මේ තොරතුරු සියල්ලත් අපි පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණ සඳහා. මේ ස්ටිකරය 2016 අයවැය යෝජනාව. 2017 ටෙන්ඩර් කැඳවලා 2018 මේ සමාගමට මේක ගියා. මේ ස්ටිකර 1000ක් ඩොලර් 5.99 තමයි මේ සමාගමට ගියේ. ඊළඟ ඉල්ලුම් කරු තිබුණේ ඩොලර් 14.99 කට ලොකු පරිසරයක් තිබුණා. මේට විරුද්ධව ප්‍රසම්පාදන අභ්‍යර්ථනා කමිටුවට කරුණ ඉදිරිපත් වුණා. එතන ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ නඩුව පුත් ගියා. ඉන් පස්සේ තමයි දැන් මේ සමාගම මේක කරගෙන යන්නේ. ඉතින් මේක ආරම්භයේදී අපි දැක්කා ඉතා හොඳ ප්‍රවණතාවයක් ඔබතුමා කිව්වා වගේ රුපියල් බිලියන 19ක ආදායම් වැඩි වුණා. නිෂ්පාදනය 111කින් වැඩි වුණා. හැබැයි යම් ප්‍රශ්න ප්‍රමාණයක් දැන් අපි දකින්නවා තියෙනවා කියලා. ඒ පිළිබඳ අපි ඉතා දැඩි පරීක්ෂණයක් කරන විශේෂයෙන් ජනාධිපතිතුමාගේ නියමයෙන් CID එකත් මේකට මැදිහත් වෙලා ඉන්නවා. මේ එකතු කරන සියලුම සාම්පල් මේ වැරදි කියලා අපි තීරණය කරන දැන් අපි රස පරීක්ෂකතුමාලාව පරීක්ෂණය කරනවා. ඉන් පසුව ඒව යම් වැරද්දක් තියෙනවා නම් ඒ වැරදිකරුවන්ට උපරිම දඩුවම් නියම කිරීමට කටයුතු කරනවා. ඔබතුමා දුන්න තොරතුරු සියල්ලක් අද දිනේම නැවත විමර්ශන කණ්ඩායමට මම බාර දෙන්න සූදානම් කරනවා.
මගේ දෙවනි අතුරු ප්‍රශ්නය, දැන් මේ හොර ස්ටිකර් එක අලවපු දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා, මේ හොර ස්ටිකර් එක අලවපු ඔක්කොම බෝතල් අහුවෙන්නේ වෙන කාගේවත් බෝතල් නෙමෙයි. මෙතෙක් අහුවෙලා තියෙන සියලු බෝතල් අහුවෙලා තියෙන මෙන්ඩිස් කම්පැනියේ බෝතල්. මෙන්ඩිස් කම්පැනියේ බෝතල්. එතකොට මෙන්ඩිස් කම්පැනියේ බෝතල් සහ මේක අතර තියෙන මේ සම්බන්ධය මොකද එක පැත්තකින්? දෙවනි එක, ඔබතුමා මේ වගේම පරීක්ෂණයක් කරන්න සූදානම්ද? ඊයේ පෙරේද මත් වතුර බලපත්‍ර ඔබතුමාට ලබා දීලා තියෙනවා. මේ මත් වතුර ලයිසන් එක බලපත්‍ර ලබා ගැනීමේ මොනම විදියකවත් හැකියාවක් නැහැ සුරාබද්ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. හැබැයි සුරාබද්ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ මෑතක ලියාපදිංචි කරපු කම්පැනි කීපයක් එක්ක, ෆීනික්ස් කියලා කම්පැනි එකක්, ඒඉසෙට් කියලා කම්පැනි එකක්, මේ කම්පැනි ලියාපදිංචි කරලා මේ මත් වතුර බලපත්‍ර කම්පැනි නමට ගන්නවා. ඒකට අධ්‍යක්ෂවරු ටිකක් දාගන්නවා. බලපත්‍රයේ කම්පැනියකින් වෙන නමකට හරවකට රජයට එන බදු මුදල කෝටි එකහමාරකට ආසන්නයි. හැබැයි ඒක අහිමි කරන විදිහට පස්සේ අධ්‍යක්ෂකවරු මාරු කරනවා. අධ්‍යක්ෂක මාරු කරලා තමුන්ට ඕන අධ්‍යක්ෂකවරු දාගන්නවා. පළවෙනි පියවරේදී කරන්නේ වෙනත් අධ්‍යක්ෂකවරු දාලා කම්පැනි රෙජිස්ටර් කරන එක. දෙවැනි එකේදී තමුන්ට හීලා කරගන්න පුළුවන් අධ්‍යක්ෂකවරුපත් කරගන්න. ඒකෙන් වෙන්නේ අර මා පෙර සදාන් කරපු කෝටි එකහමාරක මුදල රජයට ලැබීම අහිමි වෙනවා. රජයට ලැබීම අහිමි වෙනවා. රජයට මුදල් වුමනා වෙලාවක මේක ඉතා ඛේදනීය තත්ත්වයක්. ඉතා වගකීමක් ඇතුව මම මේ සියලු කරණා කියන්නේ. ඒ නිසා ඔබතුමා හොයන්න ඕනේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමුන්ගේ නමින් නොවන ආකාරයට මේ බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරලා තියෙන ආකාරය සහ මේ බලපත්‍ර ලබා දීමට අදාළ ක්‍රමවේදේ ප්‍රශ්නේ නිසා මේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ මත් වතුර සම්බන්ධ දැන් බලන්න මම ප්‍රශ්නේ අහන්නේ මත් වතුර කියලා. ඔබතුමාට ওই නිලධාරී උත්තරය හදලා දෙන්නේ මත් පැන් කියලා. අපි මත් වතුර කියලා ප්‍රශ්න අහපුවාම ඔබතුමාට උත්තරය හදලා දෙන්නේ මත් පැන් කියලා. පැන් කියන්නේ හැම ආගමක සුද්ධ වූ ජලය. කතෝලික ආගම වෙන්න පුළුවන්, අපේ වෙන්න
පුළුවන්.
ඉතින් ඒකෙන්ම පේනවා මේක කොච්චර සුදු පිරුවටෙන් වහන්න උත්සාහ කරනවද කියලා. මම ප්‍රශ්න අහපුවාම වතුර කියලා ඔබතුමාට පැන් කියලා උත්තරේ වෙනවා. ඒකෙන්ම තේරෙනවා තරම. ඉතින් ඒ නිසා කරුණාකරලා මම දැනගන්න කැමතියි මේ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීමත්, ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගයේ නිලධාරීන් මේ මත් වතුර බලපත්‍ර ලබා ගැනීම
පිළිබඳව.
මේ ප්‍රශ්නේ ඉතා වැදගත් නියෝජ්‍ය කතානායකතුමනි. ඒක නිසා මේක මේ වචන හරමයකට පැන්ද වතුරද කියන ප්‍රශ්නේ වෙයි තියෙන්නේ. මේක අපි හොයා බැලිය යුතුයි. එතුමා ලබා දෙන තොරතුරු ඉතාම වැදගත්. යම් කිසි සමාගමක් මේ වරද කළා තියෙනවා නම් කොයි සමාගම වුණත් අපිට විශේෂත්වයක් නැහැ. ඒ අවශ්‍ය දඬුවමට වුන් කටත් වෙනවා. ඒක පළවෙනි දේ. ඒ වගේම මේ පිළිබඳව අපි විශේෂ මේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා තියෙනවා. මේවා හොයා බලලා රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ වැරදි අවම කිරීම සඳහා ඒ සඳහා අපි කටයුතු කරනවා. දීර්ඝ යෝජනාවලියක් ජනාධිපතිතුමාට පවා ඉදිරිපත් කළා තියෙනවා. අවසානයේ පාරිභෝගික ආත්මක උගන්දු කිරීම සඳහා අවශ්‍ය වුණොත් මේ වැරදි දේ හොයලා දෙන අයට යම්කිසි මේ ප්‍රසාද දීමනාවක් දීලා හෝ ඒකත් අලුත් යෝජනාවක් අපි මේ වැරද්ද අවම කිරීමට කටයුතු කරනවා. මේක රටේ ආදායම් පැත්තෙන් ඉතාම වැදගත්. ඒ වගේම පාරිභෝගික පැත්තෙනුත් ඉතාම වැදගත් කාරණාවක් නියෝජ්‍ය කතානායක.
කොහොමද සුදී? කරු අසන්තයාප බණ්ඩාරමෙත් ඔබතුමා ඉතාමත් කෙටියෙන් ප්‍රශ්නය අහන්න ඔබතුමාගේ අවස්ථාව නැති කරන්නේ. නෙවෙයි ඔබතුමත් මේ මූලාසනයේ වාඩි වෙන මන්ත්‍රීවරයෙක් මෙතෙන්දී මේ කටයුතු කරනකොට තියෙන සංකීර්ණ බව ඔබතුමාට තේරෙනවා ඒ නිසා ඔබතුමා ශීලාචාර විදියට ගරු ඇමතුමේකින් ඒ ප්‍රශ්නය විදියට ප්‍රශ්න අහන්න
ඉතාලම ශීලාචාර විදියට තමා මම නියෝජ්‍ය කතානායකතුමනි
ඔබතුමා කතාවක් පැවැත්වුවා
ඒක ඉදිරිපත් කරේ අශීලාචාර විදියට මගේ දෙවෙනි ස්ථාවර නියෝගය යටතේ ප්‍රශ්නයට අවස්ථාව නොදීම පිළිබඳව අපේ සංවිධායකතුමාට කනගාටු පළ කරන ගමන්ම මම මේ ඉදිරිපත් කරන්න යන්නේ දෙවෙනි කතාව දෙවෙනි ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි ප්‍රශ්න උත්තරයක් ලැබුණේ නැහැ මං ඇව්වේ හීලා අලියතුම් පිළිබඳව මහනුවර දළදා පෙරහැරට අවශ්‍ය සංචිතය නැහැ ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න කියන එකයි ඔබතුමගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුම ඒකට උත්තර දුන්නේ නැහැ කමක් නැහැ දෙවෙනි එක ඇත්තටම අපි දන්නවා මේ හානිකර සතුන් පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා
ඒ කියන්නේ
පළවෙනි ප්‍රශ්නේ එතුමා ඇහුවේ මුතුරාජාතා සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මම මේ කරු
පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ගොඩක් ඇහුවා ඒක තේරෙන්නේ නැහැ
ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ විදියට තමයි එතුමා අහන්නේ මේ මේ දළදා පෙරහැරට අවශ්‍ය අලියතුන් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මම ක්‍රියාමාර්ග ගන්නවා ගරු කතානායකතුමනි එපමණ
හරි ඔබතුමා
කියන්නේ නියෝජ්‍ය කතානායකතුමා දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ නැහැ කතානායකතුමා දැන් අහන්න යන්නේ අනේ ඇමතුමේ පොඩ්ඩක් ඉඳලා මේ දෙවෙනි ප්‍රශ්නේ උත්තර දෙන්න දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේට මම මේ ප්‍රශ්නේ අහන්නේ නියෝජ්‍ය කතානායකතුමා ඇමතිවරුම බලා යනකොට කොහමද අපි ප්‍රශ්නයක් අහන්නේ
ප්‍රශ්නංග පහගරු ශානෙක්කම් රාජපුත්‍ර මන්තුමා අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සේදසකටු පළාත් පාලන ඇමතුමාගේ සංවිධායකතුමා පස්වෙනි ප්‍රශ්නේ
කතානායකතුමනි රාසමාණික්කම් මන්තුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ඔහු ආලා තියෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ හරි පළවෙනි ප්‍රශ්නට ඔව් දෙවෙනි ප්‍රශ්නට පිළිතුර ආ ප්‍රශ්නට පිළිතුරව එම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල දැනට කුෂ්කර්ම අමාත්‍යාංශය යටතේ පවතින අතර මෙතෙක් අදාළ කඩකාමර සුදුසු වෙළඳන් හට ලබා දීමට ක්‍රියාවලිය අවසන් වී නොමැත ඒ වගේම ආයිකේ දෙවෙනි ප්‍රශ්නේ එම කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් සිදු කරන අතර එම අමාත්‍යාංශය මගින් 2023 6/14 වන දින ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි අලුත් වැඩියා කටයුතු සිදු කිරීමට රුපියල් මිලියන 4.8ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ලබා දී ඇත. ඒ අනුව මෙම දිනවල මෙම පරිශ්‍රයේ අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතී. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ විසින් කඩකාමර බදුදීමේ ක්‍රමවේදය පිළිබඳ දැනට සාකච්ඡා කරමින් පවතින අතර ඒ පිළිබඳව තීරණ ගැනීමට නියමිතව ඇත. ආ ප්‍රශ්නේ තුන්වැනි එක මෙම වසර අවසානයට පෙර විවෘත කිරීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත. ආයකේ 4 කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය ගනු ලැබේ. ආයකේ 5 කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණ ගනු ලැබේ. නොවේසේ නම් මන්ද අදාළ නොවේ.
ඔම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මං හිතන්නේ ඇත්තටම මේ පිළිතුරට මේ පිළිතුර ලබා දෙන්න තිබේ මං හිතන්නේ කෘෂිකර්ම ඇමතුමා මොකද මම බලන විදිහට ඔක්කොම කෘෂිකර්ම ඇමතුමාගේ මැදිහත් වීමකින් තමයි මේ සියලු දේ වෙලා තියෙන්නේ ඉතින් මං දන්නේ අයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ කියලා විශේෂ වශයෙන්ම ගරු රාජ්‍ය අමාත්‍යතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි ඔබතුමා කිව්වා වගේම මේකට දැන් මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා මේක නැවත අලුත් වැඩියා කරන්න හැබැයි ඉතාමත්ම අවාසනාවන්තයි මෙම මේ 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 වෙළඳ මධ්‍යස්ථානයේ ඇත්තටම යහපාලන සමයේදී ගරු හිටපු ඇමති අමීර් අලි සහ හිටපු ඇමති ගණේෂ් මූර්ති අර දෙදෙනා මැදිහත් වෙලා තමයි මෙම ගොඩනැගිල්ල ගෙනාවේ 2019 වෙනකොටත් මේක අවසන් කරලා මේක බාර දීලා දැන් අපි ඉන්නේ 2023 අවුරුදු 4ක කාලයක් දැන් මේක සම්බන්ධයෙන් කොරෝනා 2020 මාර්තු ආව කියලා තමයි ටක් ගාලා හපගමන් කියන්න යන්නේ පළවෙනි හේතුව නැත්නම් ඊට පස්සේ කියනවා මේක නෑ ආර්ථික අර්බුදයක් ආපු නිසා ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් 2019 ඉඳන් 2023 වෙනකල් ඉතාමත්ම අකාර්යක්ෂම ආණ්ඩුවක් මේ රට තුළ පැවතී තියෙනවා කියන එක ඉතාම පැහැදිලි අවුරුදු 4ක කාලයක් තුළ හදලා ඉවර කරපු ගොඩනැගිල්ලක්වත් විවෘත කරන්න බැරි ඉතාමත්ම අකාර්යක්ෂකම ආණ්ඩුවක් දැන් මේ ආපහු මිලියන 4.8ක් ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදල් තමයි නැවතත් නාස්තිලා තින්නේ. දැන් මං හිතන්නේ මේක දැන් මම මේ ප්‍රශ්නේ යොමු කරලත් මම හිතන්නේ 2020 යොමු කරපු ප්‍රශ්නයක් තමයි මේ අද දවසේ ඇත්තටම ඇවිත් තින්නේ. ඒක නිසා දැන් ඔබතුමා මේ ලබා දුන්න පිළිතුරට මම සෑහීමකට පත් වෙනවා. මොකද එතන මේ පිළිතුර 2020 අහලා තිබ්බනම් තමයි හරි. හැබැයි දැන් මම සෑහීමකට පත් වෙනවා. ගරු ඇමතුමනි මට හැබැයි තව අපේ ගරු අගමැතිතුමා තින්න නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය පහුගිය අගෝස්තු මාසේ 4 වෙනිදා අපේ ගරු අගමැතිතුමයි රාජ්‍ය අමතිවරු කණ්ඩායමක් ආවා මඩකලපුව දිස්ත්‍රික්කයට. මම දැන් අද දවසේ අද දිනේ ඇවිල්ලා 23 වෙනිදා මම ගරු අග්‍රාමාත්‍යතුමාට මම ෆයිල් එකක් බාර දුන්න ලියුමක් සමගව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔබතුමාලා පත් කරලා තියෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරු ප්‍රාදේශීය සංවර්ධන සමිතියේ සභාපතිවරුගේ දූෂණ වංශා පිළිබඳව. ඒ දූෂණ වංශා කියන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ හැම ශේෂ්ත්‍රයේම. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ ඇර අධ්‍යාපනයෙන් හොරගම් කරන්න ක්‍රමයක් නැහැ. අධ්‍යාපනයේ ඇර දීවර කෘෂිකර්ම ඒ වගේ තියෙන සියලුම ශේෂ්ත්‍ර වලින් ඉඳන් මංකොල්ල වැලි මේ පිළිබඳ සියලුම දේවල් ගරු අග්‍රාමාත්‍යතුමාට මම ලිපියකුත් බාර දුන්නා. ඔබතුමාත් හිටියා ඒ අවස්ථාවේදී. මම ඒ රැස්වීමේදී මගේ විරෝධත්වයත් ප්‍රකාශ කරලා මම විරුද්ධ පැත්තමයි වාඩි. හැබැයි ඉතාමත්ම කනගාටුයි මේ වෙනතුරු ඒක පිළිබඳ කිසිම මට ලියුමක්වත් ලැබිලා නැහැ. ඒ අඩුම තරමේ මේ මේක පිළිබඳ පරීක්ෂණයක් කරාද මම අහන්න කැමති මේ අවස්ථාවේදී. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ රාජ්‍ය මේ පරිපාලන අමාත්‍යංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔබතුමන්ලා ඔබතුමන්ලගේ මේ කණ්ඩායමට බදු දීලා තියෙනවද? එහෙම ලගේ එතුමන්ලගේ ග්‍රහණයක් අස්සේ මේක හිර කරගෙන ඒ දිස්ත්‍රික් ඇතුලේ දැන් බාන්න දැන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම
වලට ප්‍රශ්න අහන්නක ඔබතුමා.
මම ප්‍රශ්න අහනවා ගරු නියෝජක කතානායකතුමනි. ප්‍රශ්න පිළිබඳව මේ පොඩි පසුබිමක් දුන්නොත් තමයි ගරු රාජ්‍ය අමතුමාට ඒකට පිළිතුරු දෙන්න පුළුවන්. නැත්නම් ආපහු එතුමන්ට
වෙලාවමදී
පත්තුනොත් මම නැවත වරක් අහන්න වෙනවා. එතකොට ගරු රාජ්‍ය අමතුමනි දැන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලට රැස්වීම වලට යන්නේ රාජ්‍ය අමතුමාගේ තෙන්සයියෙක්. ඒ කියන්නේ රාජ්‍ය
අමතුමා
ඊරාසේ ප්‍රාදේශීය ලේකම්වරුන්ව රාජ්‍ය අමතුමාට හිතවත් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ හිතවත් කට්ටියලා අටපාස් නැති මිනිස්සු තමයි ගිහිල්ලා SLA නිලධාරින්ගෙන් අටපාස් නැති උන් ගිහිල්ලා තමයි ප්‍රශ්න අහන්නේ. ඒ ගිහිල්ලා ඒ නිලධාරින් Tamanට ඕන විදියට හැසිරුනේ නැත්නම් ඒ නිලධාරින්ට තර්ජනය කරනවා. මම දන්නේ අනිත් අපේ මෙතන ඉන්න වැදගත් ඇමතිවරුන්ගේ දිස්ත්‍රික් වල එහෙම නැතුව ඇති. අපේ දිස්ත්‍රික්කේ මෙන්න මෙහෙම තමයි සිදුවෙන්නේ. ඉතින් මම කරුණාකරලා ඉල්ලා සිටිනවා අපේ ගරු අගමැතිතුමාත් ඉන්න නිසා වහාම මේ පිළිබඳව අපිට පිළිතුරක් ලබා දෙන්න මේක වහාම නවත්තන්න. දිස්ත්‍රික් සංවර්ධන කමිටු වල ඔබතුමා දන්නවා සමහරලාට
අපිට කුළුවරුකුත්
බයිනවා. රැස්වීමේ ඉස්සරහට කුළුවරුකෙන් මෙන්න පිළියෙඩ
දානවා. අපි ඒ එළිය
දාලා ලොක් කරලා
නියෝජ කතානායකතුමනි ගරු මන්තුමාගේ දීර්ඝ පැහැදිලි කිරීමක් ඒක අතර ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඉතින් මම මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ගියොත් ලොකු කාලයක් යනවා. කෙටියෙන් උත්තර දෙනවා නම් එතුමත් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට සම්බන්ධ වුණා. අපි නැගිරින පළාතේම ඒ දින කීපෙම සාකච්ඡා පැවැත්තුවා. හොරකමට වංචාවට දූෂණයට අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපි විරුද්ධයි. ඒ පිළිබඳව එදත් කතා කරා ඔබතුමා දැනුවත් කළා. ඒකට අපි ස්තුතියි. ඒ වගේම දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පාරිශ්‍රමික ලේකම් කාර්යාලයට ඒ දේශපාලන අධිකාරිවල තියෙන ප්‍රශ්න රජයේ ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්තිය සහ රජයේ වැඩපිළිවෙල එකයි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුද්ගලයන්ගේ අදහස් සහ උන්ගේ ක්‍රියාකාරීත්වය තමයි වෙනම ආකාරයකට තියෙන්නේ. එනිසා අපි මේ පිළිබඳව අපේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලටත් දිස්ත්‍රික් කමිටු වලටත් උපදෙස් දෙන්නම්. ඒ දිස්ත්‍රික් ප්‍රාදේශීය සංවර්ධන කමිටු පවත්වන්න උන ආකාරය කොයි විදිහද නිලධාරිත් එක්ක දේශපාලන අධිකාරියේ සාකච්ඡා කරනවා කොයි විදිහද කියන කාරණාවට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් දිසාපතිතුමාලගේ සමුළුවේදී මේ පිළිබඳව සාකච්ඡාවට වාජනය කරගන්න. බොහොම ස්තුතියි.
කතානායකතුමනේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මම අපේ නලින් බණ්ඩාර මන්තුමාට දෙනවා. හැබැයි ඊට පෙර ගරු රාජ්‍ය අමාත්‍යතුමනි
ආණ්ඩුව රාජ්‍යතුමාට නලින් බණ්ඩාර
මන්තුමාගේ දිස්ත්‍රික් සංවර්ධන
දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ තව කෙනෙකුට බාර දුන්නානේ ගරු මන්තුමා. දැන් ඔබතුමාද ප්‍රශ්න යන්නේ නලින් බණ්ඩාර මැතිතුමාද? නෑ මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔබතුමා
උත්තර කියන්න. නෑ නියෝජ කතානායකතුමා මම ඇයි මේ ප්‍රශ්නේ නලින් බණ්ඩාර ඇමතිතුමාට දෙන්නේ කියන එක මං කියන්නේ. මොකද මේක ලංකා පුරාම සිදුවන දෙයක්. රජයයි දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු වල සභාපතිවරු කියන්නේ එකයි. ඇමතිවරයා වෙනයි ඒගොල්ලන් පත් කරන දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුව වෙනයි කියලා මෙතනින් අත හොද ගන්න යන්න බෑ. නලින් බණ්ඩාර මන්තුමාට දෙනවා දෙවෙනි ප්‍රශ්නේ.
අහන්න ඔබතුමා කැටියෙන් අහන්න ගරු මන්තුමා.
ගරු එන්න මගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න පොඩ්ඩක්.
එන්න මගේ අහුව මේ කරත් එක උත්තර දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අගමැතිතුමා මේ අවස්ථාවේ ඉන්න එක සතුටු වෙනවා. රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යවරයා ඔබතුමා, මම හිතුව ඔබතුමාගෙන්ම මේ උත්තරේ ලැබෙනවා නම් වඩා හොඳයි. ගරු අගමැතිතුමනි, අපි දන්නවා පළාත් ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය සභාව කියන්නේ රාජ්‍ය ආයතනයක්. ඒතරේ ප්‍රාදේශීය සභාව තුල මහජන දින තියන්න බෑ දේශපාලන පක්ෂවලට. අපිත් ආණ්ඩු පක්ෂවල ඉඳලා තියෙනවා, අපි මහජන දින කවදාවත් ප්‍රාදේශීය සභාව ඇතුලේ තියලා නැහැ. එතකොට ඔබතුමාලගේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන සාන්ත බණ්ඩාර මහත්තයා 21 වෙනිදා සඳුදා බිංගිරේ ප්‍රාස සභාවේ මහජන දිනය පවත්වනවා. ඊළඟට 20 වෙනිදා නාරම්මල ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පවත්වනවා. ඒ වගේම ඔබතුමාලගේ පොහොට්ටුවේ බලමණ්ඩලය බිංගිරිය තිබුණා 150-200ක් එකතු කරලා බිංගිරිය බෝවත්ත පොලේ පොළ ළඟ තමා ප්‍රාදේශීය සභාව තියෙන්නේ. එතකොට පොහොට්ටුවේගේ තේමේසේ බලහත්කාරයෙන් අරිනවා ප්‍රාදේශීය සභාව ඇතුලේ, ප්‍රාදේශීය සභාව ඇතුලේ. එතකොට මම මට ප්‍රශ්නයක් අහන්න
මට කරුණා කරනවා. අපි 10 ආමාරෙන් පස්සේ මේ ඇමතිවරු කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඔබතුමා කැමති දෙයක් කරගන්න. දැන් ඔබතුමා මේ පැත්තට කියන දේ කරනවා නම් අපි සූදානම් නැහැ උත්තර දෙන්න. 10 ආමාරෙන් වෙනකොට මේ ඇමතිවරු ගියන් පස්සේ අපිට උත්තර දෙන්න බෑ. මේක පැහැදිලිව නැත්නම් මේ නව කතා කියනවා වගේ කතා කරනවා. ඔබතුමා ඉදිරි දෙනවා.
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න. ගරු මන්ත්‍රීතුමාලා, දැන් අපේ ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මතු කරපු විදියට මේ ප්‍රශ්න අහන්න වෙන් කරපු කාලේ පැයයි. දැන් මේ පැය ගත වෙලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය විදියට කාලය නාස්ති කරන්න එපා. ඒ නිසා ඊළඟ බිස්නස් කමිටියේදී මේ ගැන අවධානය යොමු කළා තීරණයක් අරගෙන සභාවට දැනුම් දෙන්න කියලා මම අපේ කතානායකතුමාට දන්වා සිටිනවා. හරි, ඔබතුමා ප්‍රශ්නය අහන්න, කෙටියෙන්ම අහන්න.
එතකොට ගරු අගමැතිතුමනි, පොහොට්ටුවේ බලමණ්ඩලයේ බිංගිරියේ පවත්වනවා.
ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න. පොහොට්ටුවේ බලමණ්ඩලයේ නෙමෙයි ප්‍රශ්නය
අහන්න. පොට ඉන්න. එතකොට ඒකේ
තේමේ
බලහත්කාරයෙන් බිංගිරිය පොළ ළඟ තියෙන ප්‍රාදේශීය සභාවේ ඇතුලේ පවත්වනවා. එතකොට ප්‍රාදේශීය සභාව තියෙන්නේ පොහොට්ටුවේ බලමණ්ඩල වලට තේමේ සාරින්නද, පොහොට්ටුවේ මහජන දින පවත්වන්නද කියලා මම අගමැතිතුමාගෙන් අහනකම මම යෝජනා කරනවා සාන්ත බණ්ඩාර මහත්තයාට
ආලිමේන්තුව භාවිතා කරනවානේ.
ඔව් ගරු, මේ රාජ්‍ය අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව මාධ්‍ය ආවරණයෙන්ට අවභාවිතා කරනවා. මේ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. රාසමාණික මන්තුමා අහලා තියෙන මඩකලපුවේ පොලක්ද, මඩකලපුවේ කඩවීදියක් ගැන මේ අහන්නේ වෙන ප්‍රශ්නයක් ගැන.
හොඳයි, ගොඩාක් අය යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා.
අහන ප්‍රශ්නයට සම්බන්ධ නැති ඒවා
අහන්නේ ග්‍රාමාත්‍යතුමා.
How can you allow? ඔබතුමාට ඕන කරගන්න බැරි නම් කියන්න.
හරි, බොහොම
ස්තුතියි. කල් දියලා යන්න.
ප්‍රශ්න අංක 6 ගරු ජගත් සුමිත්‍රා රජමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා.
හරි. ඇයි ඔබතුමා? ඔබතුමාට මෙතන ඒ විදියට හැසිරෙන්න බෑ. මේ ගරු මන්ත්‍රීතුමාව සභාවෙන් ඉවත් කරන්න. ගරු මන්ත්‍රීතුමාල නිශ්ශබ්ද වෙන්න, ආසනවලට ගිහිල්ලා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමාල වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමාලා, මෙතන මේ ඔතන ඉඳලා ප්‍රශ්න අහන්න බෑ. තමන්ගේ ආසනයට යන්න. ආසනයට යන්න.
ප්‍රශ්න අහන්න.
ප්‍රශ්නේ අහන්නේ ඔතනින් නෑ ප්‍රශ්නේ අහන්නේ අන්න වාඩි වෙන්න පුටුවට ගිහිල්ලා වාඩි වෙන්න මෙතනින් ද ප්‍රශ්න අහන්නේ නෑනේ විපක්ෂ නායකතුමා ඔබතුමාගේ മന്ത്രിවරු මේ හැසිරෙන විදිය බලන්න මේ മന്ത്രിවරුද මේ മന്ത്രിවරු කැලාවල් වලවත් ඉන්නවා කරුණාකරලා වාඩි වෙන්න සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටවනවා